ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
අපිට බොහෝ අවස්ථාවලදී ආහාර පිළිබඳ උපදෙස් ලබා ගන්න, ආහාර හා පෝෂණය පිළිබඳ උපදෙස් ලබා ගැනීමට ආහාර වේදියෙක් හමුවීමට සිදුවෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඩයිටීෂියන් කෙනෙක්, එහෙම නැත්නම් ආහාර වේදියෙක් ඕස්ට්‍රේලියාවේදී ඔවුන්ගේ සේවා ලබා ගන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණය පිළිබඳ වැදගත් සාකච්ඡාවක් ඔබ එක්ක ගෙනීමටයි අපි දැන් සූදානම් වන්නේ. අද මේ වැදගත් කතාබහට මෙල්බර්න් සිට ලියාපදිංචි පිළිගත් ආහාර වේදිනියක්, ඒ වගේම දියවැඩියාව සම්බන්ධ පුහුණු උපදේශිකාවක් වන සුලෝචි සුබසිංහ මහත්මිය සම්බන්ධ වෙලා සිටිනවා. අයිබෝන් සුලෝචි, ඔබට.
අයිබෝන් අතිනි.
සුලෝචි, මම ඔබගෙන් මුලින්ම දැනගන්න කැමති මේ ඩයටීෂියන් කෙනෙක්ගේ, එහෙම නැත්නම් ආහාර වේදිනියෙක්ගේ කාර්යභාරය කොයි ආකාරයක් ගන්නවද?
ඩයටීෂියන් කෙනෙක් එහෙම නැත්නම් ඔව් ආහාර වේදියෙක් කිව්වහම අපි ආහාර හා පෝෂණය පිළිබඳව පුහුණු, විද්‍යාත්මක පුහුණුවක් ලැබූ වෘත්තිකයෙක් තමයි ඩයටීෂියන් කෙනෙක් කියලා කියන්නේ. මෙතනදී තියෙන විශේෂම කාරණේ තමයි ඩයටීෂියන් කෙනෙක් කරන්නේ දැන් අපිට රෝගියෙක් ආවහම ඒ රෝගියාගේ තියෙන රෝග තත්ත්වය මත ඔහුට හෝ ඇයට අවශ්‍ය පෝෂණය හරියාකාරව ලබා දෙන්නේ කොහොමද, ඒ සඳහා කළ යුත්තේ, කියන්නේ ගත යුතු නොගත යුතු ආහාර, ඒ සඳහා ආහාර ගත යුතු පිළිවෙල, ඒ වගේම රෝගියා ගන්න බෙහෙත් වර්ග මත අපි මොනවද කෑම පිබිම් පිළිබඳ සැලකිලිමත් වෙනකොට මොනවද කරන්න, කියන්නේ කළ යුතු විශේෂ දේවල් කියන කොටස ඒ කාර්යභාරය රෝහලකදී හෝ වේවා, එහෙම නැත්නම් අපි කියන අවුට් පේෂන්ට් සෙටින් එකක කුමන අවස්ථාවකදී වුණත් ඒක විශේෂඥ දැනුමක් රෝගියාට ලබා දෙන්නේ ආහාර වේදියෙක්ගෙන්.
ඔව් සුලෝචි, අපි ආහාර හා පෝෂණය ගැන උපදෙස් ලබා ගැනීමට හෝ ප්‍රතිකාර ලබා ගැනීමට යද්දී අපිට මුණගැහෙනවා ඇතැම් අවස්ථාවලදී නියුට්‍රිෂනිස්ට්ලා, එහෙම නැත්නම් පෝෂණ වේදීන්, ඇතැම් අවස්ථාවලදී ඩයටීෂියන් කෙනෙක්, එහෙම නැත්නම් ආහාර වේදිනියෙක්. ඉතින් මම ඔබගෙන් දැනගන්න කැමති මේ නියුට්‍රිෂනිස්ට් කෙනෙක් සහ ඩයටීෂියන් කෙනෙක් අතර වෙනස කුමක්ද?
ඔවතිනි, ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද මේක සමාජයේ ගොඩක් දෙනෙක් අතර තියෙන, අපි කියන්නේ මේක හරි කන්ෆියුෂන් එකක්. මේ හරියට දැනගන්න එක වටිනවා. ඩයටීෂියන් කෙනෙක් කියලා කියන්නේ අපි මේක අපි කියනවා මෙඩිකල් නියුට්‍රිෂන් තෙරපි. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ඒ රෝගියාගේ රෝග තත්ත්වයට අදාළව පෝෂණය පිළිබඳව උපදෙස් ලබා දෙන්න මෙඩිකල් නියුට්‍රිෂන් තෙරපි කියන තෙරපි සම්බන්ධයෙන් දැනුවත්කමක් තියෙන ඩයටීෂියන් කෙනෙකුට විතරයි. මොකද ඩයටීෂියන් කෙනෙක් අනිවාර්යයෙන්ම අවුරුදු 4ක විශේෂ වේදි උපාධියක් හදාරලා, එහෙම නැත්නම් ඊට පස්සේ පශ්චාත් උපාධියක් හදාරලා ඒ මෙඩිකල් නියුට්‍රිෂන් තෙරපි විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගන්න කෙනෙක් තමයි ඩයටීෂියන් කෙනෙක් කියන්නේ. එතකොට නියුට්‍රිෂනිස්ට් කෙනෙක් කියන්නේ පෝෂණ වේදියෙක් කියලා කියන්නේ ඔවුන්ගේ අපි කියනවා මේ කියන්නේ ඔවුන් ඉගෙන ගන්නකොට ඔවුන්ගේ කෝස් එකට මේ මෙඩිකල් නියුට්‍රිෂන් තෙරපි කියන කොටස අදාළ වෙන්නේ නැහැ. එතකොට ඔවුන්ට පුළුවනි එදිනෙදා තමන්ගේ කියන්නේ කෙනෙකුගේ පෝෂණ අවශ්‍යතාවයන් පිළිබඳව දැනුමක් ලබා දෙන්න, ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන්ට සරිලන්න, කියන්නේ ආහාර රටාවන් පිළියෙල කරලා දෙන්න වගේ දේවල් පෝෂණ වේදියෙකුට කරන්න පුළුවනි. නමුත් තමන්ගේ අපි හිතමු කෙනෙකුට නිදන්ගත රෝගයක් තියෙනවා නම්, එහෙම නැත්නම් වෙනත් ලෙඩ රෝග ගණනාවක් තියෙනවා නම්, ඒ ලෙඩ රෝග වලට දාලව පෝෂණය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඩයටිෂන් කෙනෙකුට විතරයි.
ඔව් සුලෝචි, ඕස්ට්‍රේලියාවේදී විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකේය ප්‍රජාවේ කෙනෙක්ට අවශ්‍ය වෙන්න පුළුවන් තමන්ගේ භාෂාවෙන්ම තමන්ට හුරු ආහාර රටාව ඇතුළත් කරගනිමින් ආහාර හා පෝෂණය සම්බන්ධ උපදෙස් ලබා ගන්න. එවන් අවස්ථාවකදී එවැනි පිළිගත් ලියාපදිංචි වුණු ඩයටිෂියන් කෙනෙක්, එහෙම නැත්නම් ආහාර වේදියෙක් සොයාගන්නේ කොහොමද, ඔවුන්ගේ සේවාවන් සපයාගන්නේ කොහොමද?
අපිට පුළුවන් පහසුම ක්‍රමය තමයි අපි කියන accredited practicing dietitian කෙනෙක්, කියන්නේ වාකියුව වගේ ලියාපදිංචි ආහාර වේදියෙක් හොයාගන්න පහසුම ක්‍රමය තමයි dietitian australia කියන වෙබ් පිටුවට පිවිසෙන්න. dietitian australia කියලා කියන්නේ dietitians ලගේ regulatory body එක. ඒ කියන්නේ dietitian කෙනෙක් ඔස්ට්‍රේලියාවේ වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම accredited practicing status තියාගන්න ඕනේ. ඒකට ගොඩාක් requirements තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඉතින් මෙතන වැදගත්ම දේ තමයි එහෙම ඩයටිෂන් කෙනෙක් අපි කියන අප්ඩේට් වෙනවා, යාවත් කාලීන වෙනවා. මොකද හැම අවුරුද්දකම එක්තරා පැය ප්‍රමාණයක් අපි ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් කරන්න ඕනේ ඇක්‍රෙඩිටඩ් ප්‍රැක්ටිසිං ඩයටිෂන් කෙනෙක්. ඉතින් එහෙම කියන්නේ ලියාපදිංචි ආහාර වේදිකව හොයාගන්න පහසුම ක්‍රමය තමයි ඩයටිෂන් අසෝසියේෂන් වෙබ් පේජ් එකට ගිහිල්ලා ඒකේ තමන්ගේ අපි කියමු තමන් ඉන්න සබබ් එක මොකද්ද කියලා සර්ච් කරලා ඒ සබබ් එකේ ඉන්න ඩයටිෂන්ස්ගේ ලිස්ට් එකක් ගන්න පුළුවන්. ඒක තමයි තියෙන පහසුම විදිහ ඩයටිෂන් කෙනෙක් හොයාගන්න. එතකොට හුඟක් වෙලාවට ඒ ඩයටිෂන්ස තමන්ගේ විස්තර ඇතුළත් කරනකොට තමන් කතා කරන ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හැසිරුවීමේ කුසලතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකේ ඒක සඳහන් කරලා තියෙනවා වෙබ් පේජ් එකේ. එතකොට තමන්ගේ භාෂාවට අදාළ කතා කරන කෙනෙක් හොයාගන්න පහසුම විදිහ තමයි ඒක. එමත් නැත්නම් තවත් විදිහක් තමයි තමන්ගේ පවුලේ වෛද්‍යවරයාට කතා කරලා. හුඟක් වෙලාවට අපි කියනවා මේ නෙට්වර්කින් තියෙනවානේ වෛද්‍යවරුන්ට. එතකොට ඔවුන් දන්නවා තමන්ගේ සබබ් එකේ වැඩ කරන ඩයටිෂන්ස තමන් රෙෆරල් එකක් දෙන්න පුළුවන් ඩයටිෂන් කෙනෙක් කවුද කියලා තමන්ගේ පවුලේ වෛද්‍යවරයාට අදහසක් තියෙනවා. ඉතින් තමන්ගේ පවුලේ වෛද්‍යවරයාට කතා කරලත් ඒ ගැන විස්තර ඕගලන්ට ලබා ගන්න පුළුවන්.
ඔව් සුලෝජි, මම ඒ වගේම තවත් දැනගන්න කැමතියි මේ ඩයටිෂන් කෙනෙක්ගෙන් සේවා ලබා ගැනීමට මෙඩිකෙයා යටතේ තියෙන පහසුකම් කොයි ආකාරයක් ගන්නවද?
වතිනි, මේකෙදී මේ ඩයටිෂන්ස්ලා වැඩ කරන ඩයටිෂන් කෙනෙක්ව හම්බ වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි මොන හරි රෝග තත්ත්වයක් ඇති වෙලා අපි රෝහල් ගත වුණොත් හුඟක් ඒකට ඩයටිෂන් කෙනෙක්ගේ සහාය අවශ්‍ය නම් කෑම බීම පිළිබඳව වෙනස්කම් කරගන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙකුට හෘදයාබාධයක් වැළඳිලා රෝහල් ගත වෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහලේ ඉන්න ඩයටිෂන්ගේ සේවාව ලබා දෙන එක අනිවාර්ය අංගයක්. එතකොට ඒකට අමතර වියදමක් වැය කරන්නේ නැතුව රෝහලින් පහසුකමක් විදිහට ඒක අපි කියන ඉන් පේෂන් අවස්ථාවේදී හම්බ වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට මේ නිදන්ගත රෝග තියෙන කට්ටිය අපි කියන අවුට් පේෂන් ක්ලිනික්ස් වලට යනවනේ, ස්පිරිතාලවල තියෙනවා අපි කියන සායන. එතකොට ඒ සායන වලට යන කට්ටියටත් ඒ තමන් යන රෝහලේ ඒ සායනේ වැඩ කරන ඩයටිෂන්ගේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒකත් මෙඩිකා යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි සමහරක් වෙලාවට දීර්ඝ කාලීනව සමහර රෝගීන්ව අපි කියන මොනිටර් කරන්න ඕනේ සමහර රෝගීන්ව. එතකොට තමන් ඇතුළත් වෙච්ච රෝහලෙන් අපි කමියුනිටි ඩයටිෂන් කෙනෙක් ගාවට, ඒ කියන්නේ කමියුනිටි හෙල්ත් සෙන්ටර් එකකට දානවා. දැන් උදාහරණයක් විදිහට දැන් තමන් අපි හිතමු ඇල්ෆ්‍රෙඩ් රෝහලට ඇතුළත් වෙලා ඇල්ෆ්‍රෙඩ් රෝහලෙන් දීර්ඝ කාලීන ප්‍රතිකාර ලබා ගන්න අපි හිතමු දියවැඩි අරෝගියෙක් කියලා ඔවුන්ව දානවා ඇල්ෆ්‍රෙඩ් රෝහලට අනුබද්ධිත කමියුනිටි සෙන්ටර් එකකට. එතකොට ඒ කමියුනිටි සෙන්ටර්ස් වලත් ඩයටිෂන් කෙනෙක්ගේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒකත් මෙඩිකයා හරහා හෝ ඉතාමත්ම අඩු ඩොලර් 10ක වගේ අඩු මුදලකට කමියුනිටි සෙන්ටර් එකකින් ඩයටිෂන් කෙනෙක්ව ගේ සේවාව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ පවුලේ වෛද්‍යවරයාට පුළුවනි තමන්ට නිදාන්ගත රෝගයක් තියෙනවා නම් අපි කියන ක්‍රොනික් ඩිසීස් එකක් තියෙනවා නම් පවුලේ වෛද්‍යවරයාට කතා කරලා enhanced primary care plan එහෙම නැත්නම් අපි කියන EPC plan එකක් කියලා මේ plan එක අරගෙන මේක සාමාන්‍යයෙන් මාස 12කට අදාළවයි දෙන්නේ. يعني මාස 12ක් valid මේ plan එක. මේකෙදි අවුරුද්දට 5 වතාවක් dietitian කෙනෙක් වෙහෙම නැත්නම් අදාළව 3 වතාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවමය දෙවතාවක් උපරිමය 5 වතාවක් යටතේ බලන්න dietitian කෙනෙකු බලන්න පුළුවනි මේ EPC plan එකක් යටතේ. ඒ අපි මෙඩිකියා වලින් යනවා නම් එහෙම නැත්නම් අපි හිතමු කෙනෙකුට අපි කියනවා මේ පෞද්ගලිකව රක්ෂණ ආවරණයක් private health insurance එකක් තියෙනවා නම් insurance එකේ covers තියෙනවා එක එක විදිහට. ඒ කියන්නේ ඒකේ extras එහෙම නැත්නම් අතිරේක තියෙන කෙනෙකුට ඒ මුදල් පාවිච්චි කරලා dietitian කෙනෙකුගේ සේවාව ලබා ගන්න පුළුවනි. එහෙමත් නැත්නම් සම්පූර්ණ පෞද්ගලික වීදමින් dietitian කෙනෙකු බලන්නත් පුළුවන්.
ඔබ සඳහන් කර කුමන හෝ ආකාරයකට dietitian කෙනෙක් එහෙම නැත්නම් ආහාර වේදියෙක් මුණ ගැහෙන යම් කෙනෙක්ට ඩයටිෂන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු විය හැකි දේවල් මොනවද? ඒ වගේම බලාපොරොත්තු විය නොහැකි දේවල් මොනවද?
හොඳ ප්‍රශ්නයක් අදිනි. මෙහෙම මේක දැන් මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එකක් විදිහට මම කියනවා නම් මංගාවට එන රෝගියෙක් අපි හිතමු බලාපොරොත්තු වෙනවා කියලා 7-day meal plan එකක් හදලා දෙන්න කියලා. එතකොට 7-day meal plan එකක් හදන්න අපිට තියෙන වෙලාවත් එක්ක, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් රෝගියෙකුට විනාඩි 45ක් විනාඩි 40ක් වගේ වෙලාවක් තමයි වැය කරන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක 7-day meal plan එකකින් දවස් 7ටම කන්න ඕනේ මේවා කන්න කියලා meal plan එකක් තමන්ගේ ආහාර වේදියාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක මම පළවෙනියටම කියන දේ. හැම වෙලේම ඔබගේ ආහාර වේදියා ඔබට ගත යුතු හා නොගත යුතු ආහාර පිළිබඳව, කියන්නේ තමන්ගේ රෝගයට අදාළව කළ යුතු හා නොකළ යුතු දේවල් පිළිබඳව මූලිකවම අධ්‍යාපනයක්, කියන්නේ විස්තරයක්, එහෙම නැත්නම් අපි කියමු ইনফরমේෂන් ලබා දෙනවා. ඊට පස්සේ ඔබත් එක්ක සාකච්ඡා කළ ඔබගේ ආහාර රටාවට අදාළව කළ යුතු වෙනස්කම් මොනවද කියලා ඔබගේ ආහාර වේදියා ඔබට උපදෙස් දෙවි. අනිත් එක, මේ ගොඩක් අපේ රෝගීන් කරන දෙයක් සාමාන්‍ය විවහාරයේ අපි කතා කරනකොට කියන්නේ ડોක්ටර් Google කරලා එනවා කියලා. ඒ කියන්නේ අපි යනවා අන්තර්ජාලයට. අන්තර්ජාලය ඉතාමත්ම හොඳයි අවශ්‍ය තොරතුරු ලබා ගන්න. හැබැයි අපි අනිවාර්යයෙන්ම රිලයබල් වෙබ්සයිට් එකකට, ඒ කියන්නේ අපිට විශ්වාසිත තැබිය හැකි වෙබ් පිටුවකට ගිහිල්ලා ඒකට අවශ්‍ය ඉන්ෆර්මේෂන් ලබා ගන්න ඕනේ. දැන් මම උදාහරණයක් විදියට කිව්වොතින් මංගාවට සමහර ලෙඩ වෙනවා, මට කීටෝ ඩයට් එකක් කරන්න ඕනේ කියලා. හැබැයි ඒ කීටෝ ඩයට් එකක් කරන එක කරන්නේයි මගේ එකම බලාපොරොත්තුව මට weight loss කරන එක. ඒකම නැත්නම් මට බර අඩු කරන්න ඕනින්ද මං කීටෝ ඩයට් එකක් කරන්න ඕනේ, මට කීටෝ ඩයට් plan එකක් දෙන්න කියලා. හැබැයි ආහාර වේදියේ කෙනෙක් කරන්නේ, මොකද අපි medical nutrition therapy කරන නිසා අනිවාර්යෙන්ම ඔබගේ කියන්නේ අනිත් සංකූලතා තියෙනවද, අපිත් මුදිය වැඩියව තියෙන කෙනෙක් නම් ඊට අදාළ සංකූලතා තියෙනවද, ඒ වගේම ඔබගේ cholesterol මට්ටම කොහොමද, ඒ වගේම ඔබගේ කියන්නේ සාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවය කොහොමද, ඔය වගේ හුඟක් දේවල් බලලා ඔබට ඒ අපිටම කීටෝ ඩයට් එක කරන්න පුළුවන් නම්, ඒකට වෙන කිසිම රිස්ක් ෆැක්ටර්ස් නැත්නම් කරන්න පුළුවන් නම් විතරයි ඔබගේ ආහාර වේදියා ඔබට ඒ අදාළව ඩයට් plan එකක් දෙන්නේ. එහෙම නැතුව ඔබ බලාපොරොත්තු වෙන්න එපා කිසිම වෙලාවක මම මේ ඩයට් එක කරන්න ඕනේ ඒක නිසා මට, උදාහරණයක් විදිහට මට intermittent fasting කරන්න ඕනේ, මම ඒක නිසා මට meal plan එකක් හදලා දෙන්න, එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඒ කියන්නේ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන් පරීක්ෂා කරලා ඒකට, ඒ කියන්නේ ඔබට ගැළපෙනවා නම් විතරයි සායනික කරුණු මත පදනම් වෙලා ඔබට ගැළපෙනවා නම් විතරයි ඩයට් plans ලබා දෙන්නේ. ඒත් එක්කම තමයි ඔබගේ පෝෂණ අවශ්‍යතාවය අනිවාර්යෙන්ම අපි කියනවා, අපි nutrition assessment එකක් කරනවා ඉස්සෙල්ලා. එතකොට ඔබගේ ඒ පෝෂණ අවශ්‍යතාවය ගැන අවබෝධයක් ලබාගෙන ඊට ගැළපෙන විදිහට තමයි ඔබට ආහාර වේල ගැන උපදෙස් ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්න එපා, කියන්නේ අපි කියනවා මේ ට්‍රෙන්ඩින්ග් ඩයට්. හුඟක් දෙනෙකුට තිනවනේ දැන් මේ කාලේ වැඩිපුරම මම වීගන් වෙන්න ඕනේ, එහෙම නැත්නම් මම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න ඕනේ. ඒ වගේ අපි කියන ට්‍රෙන්ඩින්ග් ඩයට්ස් බලාපොරොත්තු වෙන් ආහාර වේදියෙක් වෙත යන්න එපා කියලා තමයි මම කියන්න කැමති.
ඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික රටක්නේ. ඉතින් අපිට විවිධාකාරයේ ආහාර සංස්කෘතීන්, විවිධ ආහාර රටාවන් ගණනාවක්ම ඔස්ට්‍රේලියාව තුළ දකින්නට ලැබෙනවා. මම ඔබෙන් අවසාන වශයෙන් දැනගන්න කැමති, යම් කිසි කෙනෙක්ට තමන්ගේ ආහාර රටාවට ගැළපෙන ආකාරයේ ඩයට් ප්ලෑන් එකක්, එහෙම නැත්නම් ආහාර වට්ටෝරුවක් ලබා ගැනීමේ හැකියාව ඔස්ට්‍රේලියාව තුළ තිබෙනවද?
ඔව් අතිනි, අපි දැන් ඩයිටිෂන්ස්ලා ගැන හිතුවතින් ඇත්තටම මේ බහු සංස්කෘතික රටක් නිසා එක එක සංස්කෘතික පසුබිම් තියෙන ඩයිටිෂන්ස් තියෙන ලත් වැඩ කරනවා. ඉතින් එතකොට ඔබගේ දැන් අපිටම අපිට සිංහල කතා කරන, සිංහල භාෂාව දන්න, ඒ වගේම සිංහල ආහාර රටාවක් ගැන අවබෝධයක් තියෙන ඩයිටිෂන් කෙනෙක් හොයාගන්නත් ඔබට පුළුවන්. ඒ වගේම අපිටම කුඟාක් ඩයිටිෂන්ස් අර දැන් ඉන්න, අපිටම ඕන් ඕස්ට්‍රේලියානු ජාතිකයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඕන් ඉන්දියානු ජාතිකයන් වෙන්න පුළුවන්. හැබැයි ඕන් හුඟ දෙනෙකුට දැන් මේ කියන්නේ බහු සංස්කෘතික ආහාර රටාවන් ගැන සෑහෙන දුරට අවබෝධයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට විශේෂයෙන්ම හොයාගන්න ඕනේ ඔබගේ සංස්කෘතියට අදාළම කෙනෙක් නම් ඒකටත් ඔබට අවස්ථාවක් තියෙනවා. මම කලින් කිව්වා වගේ ඩයිටිෂන් ඇසෝසියේෂන් වෙබ්සයිට් එකට ගිහිල්ලා තොරතුරු දත්ත දැනගන්න පුළුවනි. සමහරක් වෙලාවට තමන් ජීවත් වෙන ප්‍රදේශයේම ඩයිටිෂන් කෙනෙක් හොයාගන්න බැරි වුණත්, ඒ වුණාට දැන් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අපිට ටෙලිහෙල්ත් ෆැසිලිටීස් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට මේ ටෙලිහෙල්ත් අපොයින්ට්මන්ට් එකක් විදිහට වුණත්, දුරක ඉන්න ඩයිටිෂන් කෙනෙක් වුණත් සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවා.
ඉතින් අද දවසේදී අපි කතා බහ කරමින් සිටියේ ඔස්ට්‍රේලියාවේදී ඩයිටිෂියන් කෙනෙක්ගේ, එහෙම නැත්නම් ආහාර වේදිකේ කාර්යභාරය සහ ඔවුන්ගේ සේවාවන් ලබා ගන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ සම්බන්ධව. අප සමග මේ කතා බහට අද සම්බන්ධ වුණේ මෙල්බර්න් සිට පිළිගත් ලියාපදිංචි ආහාර වේදිනියක් ලෙස කටයුතු කරන සුලෝචි සුබසිංහ මහත්මිය. සුලෝචි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අප සමග සම්බන්ධ වූවාට.
බොහොම ස්තුතියි අතිනී මාව මේකට සම්බන්ධ කරගත්තට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.